Garo mahalle di koşkan nemet tuma, budjeke patel nemet tuma ipar. Yani, garo çaminde Vijay Siri nemet tuma, çaminde Vijay nemet tuma. Garo Helsa Vitan ke nemet tuma, garo Narin Bandar Jayma nemet tuma.
Ana katar.
Agra nemet tuma kesi mete?
Katar tu ana.
වෙන් මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දෙන්න පුළුවන් කරු කතානායකතුමනි ප්‍රශ්නය එක සම 2019 ජූනි මාස 3 වෙනි දින පළ කරන ලැබූ අංක 21 26 ඇදිර 12 දරන ගැස නිවේදනය මගින් අහත දැක්වෙන ඉඩම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවර ඇත Watu at Teva German Matta, Akarakasi Panasatai, Route Tunai, Purchase Dolai Dasma Dekai Namei, Piburuanke Dase Panaspaha, Gorogas Agar Hivat, Kola Vata, Akar Desiasu Dekai, Route Tunai, Purchase Dasma Tunayatai, Ekdas Aisia Panas Namei. Lutura Deka, Idam Pazisaskan, Commission Sabat ITTV, Hit, Idame Dasam Sihatate, Vasaresita, Jatika Pasu Sampat. මණ්ඩලයෙන් විසින් භුක්ති විඳ ඇත පිළිතුර 3 2019 ජූනි මාස 3 වෙනි දින පළ කරන ලැබූ 21 26 අධිර 12 දරන ගැස නිවේදනය මගින් පවරාගෙන ඇත පිළිතුර 4 රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව ඉදමේ වටිනාකම රුපියල් මිලියන 112ක මුදල් ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවයට ගෙවා ඇත රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත රුපියල් මිලියන 160.1ක මුදලක් සංවර්ධන වටිනාකම ලෙස ගෙවා ඇත. ඒ අනුව ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 279.1යි. පිළිතුර 5 ආයෝජනයන් වෙත ලබා දුන් ඉඩම්වල ආයෝජන ව්‍යාප්ති ආරම්භ කරන තෙක් පාත්නා පොල්වකගේ පොල්වකාවේ නඩත්තු හා පළදාව භුක්ති විඳීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වෙත අවසර ලබා දී ඇත. පිළිතුරු ආ පැන නොනගි.
ඔව් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රසන්න රණතුංග ඇමතුමාට බින්ගිරි අපනයන සැකසුම් කලාපය පිළිබඳව මම ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් ලබා ගැනීම සම්බන්ධව ගරු ප්‍රසන්න රණතුංග ඇමතුමනි මගේ පළවෙනි ප්‍රශ්නය අතර මේ අහපු ප්‍රශ්න වලට සේරම උත්තර මම දන්න පුද්ගලෙක් මේ ව්‍යාපෘතිය ගේන්න කටයුතු කරපු කෙනෙක් විදිහට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මම සතුටු වෙනවා මේ ව්‍යාපෘතිය ඔබතුමාලා යම් කිසි කාල රාමුවක් වැඩ අඩාල වෙලා තිබුණත් නැවත පටන් ගැනීම සම්බන්ධව මම ඔබතුමාගේ අහන්න කැමති මම මේ අවාත්‍ය ධූරය දරන අවසාන මොහොත වෙනකොට ව්‍යාපෘති 6ක් සඳහා ගිවිසුම් අත්සන් කරලා තිබුණා වර්තමානයේ සමාජ ඔබතුමාට එකපාරටම පිළිතුරක් දෙන්න බැරි වෙති ඒ ව්‍යාපෘති පිළිබඳව ඔබතුමාලා දක්වන සහයෝගය ඔබතුමාය ගැන සොයා බැලීම පිළිබඳව ඔබතුමාට පුළුවන් නම් මට මේ අවස්ථාවේ වචනයක්
ගරු කතානායකතුමනි අපේ රජය කිසිම අවස්ථාවක ආයුධයකින්ට නරකක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ යම් ආයුධයකක් આવොත් ඒ ආයුධයකට අවශ්‍ය පහසුකම් ලබා දීලා රට වෙනුවෙන් ඒ කටයුතු කරන්න අපි සූදානම්ෙන් ඉන්නවා
බොහොම ස්තුතියි මගේ දෙවෙනි ප්‍රශ්නය මොකද අපේ ඇමතිතුමනි සමහර අය හිතන් හිටියා මේ ව්‍යාපෘති කෙරෙන්නේ නැහැ අඩාල වෙනවා මේ ආකාරයෙන් අනිත් එක ඔබතුමාගේ උත්තරෙම පැහැදිලි වෙනවා නිසි ක්‍රමවේදයෙන් තමයි මේ ඉඩම් පවරගෙන තියෙන්නේ ඒ ගෙවීම් කටයුතු සියල්ලම කරලා තියෙනවා ගැසට් කිරීම සියල්ලම කරලා තියෙනවා ඒ වගේ මේ පොල් පළදාව දැනටමත් පසු සම්පත් මණ්ඩලය විසින් දරනවා මොකද සමාරුකුව පොල් ගස් ලක්ෂ ගාණක් කැපුණා මේ විශාල විනාශයක් වුණා වගේ කතාවක් ඔබතුමාගේ ප්‍රශ්නෙම පැහැදිලි උත්තරයක් ලැබිලා තිනවා ඔබතුමාගේ අහන්න කැමති මේ අක්කර 450කට ආසන්න ප්‍රමාණය සංවර්ධනය කිරීමට ඔබතුමා දක්වන උනන්දුවට ස්තුතිවන්ත වෙමින් ඔබතුමා මේ ගැන විශේෂයෙන් මේ ව්‍යාපෘතිය ගැන සොයලා බලන්න ඔබතුමා පෞද්ගලිකව මැදිහත් වෙන්න කටයුතු කරනවාද එහෙම නැත්නම් යම් යම් නිලධාරී මණ්ඩලයක් යොදවා මේක සොයලා බලනවාද කියන කාරණේ
අර කතානායකතුමනි මෙතන මම පැහැදිලිව පිළිතුරු ලබා දෙයිද කිව්වා තියෙන පොල්ගස් ටික ඒ නඩත්තුව ඒ ආදායම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල වෙත ඒකට අවසර දීලා තියෙනවා පළදාව ලබා ගන්න. ඒ වගේම මේ ඉඩමේ කපපු පොල්ගස් ගන්න පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න තියෙනවා කරු කතානායකතුමනි. මේකට පෙලක් සමහර අය පෙත් සංහිතන්ගේ වල තියෙනවා. එවකට හිටපු ඇමතිවරු මේ පොල්ගස් කපන් ගියා කියලා. නමුත් බං නංගම් කියන්නේ යන්නේ නැහැ මේක එහෙම බොරුවක් නම් ඒක ඇයට කරන අසාධාරණයක් නිසා විශාල වශයෙන් පොල්ගස් කපා දිහිනවා. නමුත් ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ඔබතුමාගේ ඉල්ලීම අපි තාවකාලික භාරකරුවන් විතරයි මේ රජයන් වල. ඒ නිසා එන ආයෝජකයන්ට රට වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන්න රජයක් හැටියට අපි බැඳින්නේ. ඒ සඳහා පෞද්ගලිකව බැඳීමක් ඇති කරගත යුතු නැහැ. රජයේ ක්‍රමානුකූල වැඩපිළිවෙල තුළ ඒ කටයුතු වලට අපි පැහැදිලිව සහයෝගය දෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මහත්මයා, මහවැලි කෘෂිකර්ම මහත්මයාගේ ඇතුළත
ගහනවා කරු කතානායකතුමනි. ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුර කරු කතානායකතුමනි. පිළිතුර A1 ඔව්. 2 පොලිස් කොස්තාපල් 3.1.4.70 1470 LPU කරුණාරත්න නිලධාරියා 1990/11/4 වන දින ශ්‍රී ලංකා පොලිසියට බඳවාගෙන ඇති අතර බඳවා ගැනීමෙන් පසු මොහුගේ යාතීන් එවකට තහනම් සංවිධානයක් වන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධතාවයක් නැති බවට කරුණු අනාවරණය වීමෙන් පසු එවකට පොලිස්පති විසින් 1991 තුන්වෙනි මාසේ 16 වන දින පත්වීම අවලං කර ඇත. 3 ඔව් 4 නිලධාරියාගේ ආධුනික කාලය තුලදී එනම් 1991 තුන්වෙනි මාසේ 4 වෙනි දින සිට ඔහුගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලං කර ඇති අතර 1997/4/11 වන දින නවක නිලධාරියෙකු ලෙස සේවයට බඳවාගෙන ඇත. ඒ අනුව පත්වීම අවලං කර සිටි කාලය සඳහා නිලධාරියාට උසස් වීම් ලබා දීම සිදු නොකරන බව වාර්තා කර ඇත. ප්‍රශ්න 5 1991 තුන්වෙනි මාසේ 4 වෙනි දින සිට නිලධාරියාගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලං කර ඇති බවත් 1997 4 වෙනි මාසේ 11 වෙනි දින නවක නිලධාරියෙකු ලෙස සේවයට බඳවාගෙන ඇති අතර පත්වීම අවලං කර සිටි කාලය සඳහා වැටුප් ගෙවීම සිදු කර නැත. 6 1969/12 වෙනි මාසේ 8 වෙනි දින ආයන්න 1 පැන නොනගී
කරු අවතුමනි මම ස්තුතිවන්ත වෙනවා මේකට පිළිතුරක් ලබා දීම ගැන. ඔබතුමාට තේරෙනවා ඇති මම උපන්දිනේ ඇහුවේ ඒ LPU කරුණා රත්න මහතා 1969 දෙසැම්බර් මාසයේ ඉපදිලා තිබෙන්නේ. ඔය සිදුවීමට සම්බන්ධ වෙලා තිබෙන්නේ ඔහු නෙවෙයි. ඔහුගේ වයස එතකොට අවුරුදු 1.5යි. ඒ අවුරුදු 1.5ක් වයස කෙනාගේ මාමා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධයි කියලා තමයි 1972 අත්තරන් අරගෙන තිබෙන්නේ. ඒ සිදුවීම පදනම් කරගෙන ඊට අවුරුදු 27කට පස්සේ මේ පුද්ගලයාගේ වැඩ තහනම් කරනවා. දැන් ඒ කාලේ හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් කරපු වැඩක් මේක. 1990 බැඳිච්ච කෙනා 91 වැඩ තහනම් කරන අවුරුදු 20කට පස්සේ 97 තමයි නැවත දෙන්නේ. සම මේක බරපතල අසාධාරණයක් කියලා ඔබතුමාට තේරෙනවද? මොකද ඔහුත් නෙමෙයි මේකට සම්බන්ධ. ඔහුගේ මාමා කියලා කියන කෙනෙක් අවුරුදු 1.5යි මේ කෙනාගේ වයස ඒ කාලේ. ඒකත් ඔහු පක්ෂයට සම්බන්ධයිද නැද්ද මොකද්ද කියලා නෙමෙයි තිබෙන්නේ. එහෙනම් ඔබතුමාලගේ දැන් සභාපතිවරලා ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ඒ කාලේ අත්තර උඩපත් වෙලා තිබෙනවා. ඒතර මේකේ බරපතල අසාධාරණයක් මේ පුද්ගලයාට වෙලා තිබෙනවා කියලා ඔබතුමා පිළිගන්නවද කියලා මම හිතනවා. ඒ නිසා ඔහුට සාධාරණයක් කරන්න කියලා ඉල්ලන ගමන් මම මේ වෙලාවේ ඔබතුමාට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට යොමු කරන්නේ ඔබතුමා පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බාර අමාත්‍යවරයා නිසා. ඔබ දන්නවාද දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 39,000ක් පමණ සේවය කරනවා. ඔවුන්ට තවමත් අනිකුත් රජයේ සේවකයන්ට වැඩි වෙන වැටුප් පැඩවීම් ලබා දීලා නැහැ. දැනටමත් සමහර අයට රුපියල් 1800ක ඉඳලා ඉහළට එකතු වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ වගේම තමයි අර වැටුප් කොමිසම මගින් පොලිසිය සහ හමුදාවල අයට ලබා දීපු වැටුප් විෂමතාව මෙයාට නිවැරදි වෙලත් නැහැ. ඔවුන්ගේ වැන්දපු අනත්දරු අරමුදලට කැපුණාට 6 ගානේ ඒ අංක ලැබිලත් නැහැ. ඒ වගේම ඔවුන් වෙනත් රාජ්‍ය ආයතනවල සේවය කරනකොට දවස රුපියල් 500 ගන්න ලැබිලා තිබුණා. ඒක දැන් ලැබෙන්නේ නැහැ. ලැබිච්ච කාලේ නියමිත වෙලා ලැබුණත් නැහැ. ආහාර දීමනවා රුපියල් 700ක් දෙනවා කියලා ඔබතුමාල කියලා තියෙනවා. කලින් 350යි දුන්නේ, දැන් 350 හරියට ලැබෙන්නේ නැහැ. සා මෙන්න මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මේ ප්‍රශ්න පිළිබඳව මේවා කඩමෙන් निराකරණය යුතු ප්‍රශ්න කියලා අපි හිතනවා ගරු අමාත්‍යතුමනි. ඒ ප්‍රශ්න निराකරණය කරගෙන සඳහා අමාත්‍යවරයා හැටියට ඔබතුමා ගන්නා පියවර මොනවාද?
අරු කථානායකතුමනි, දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ඒ සියලු දෙනා වෙනුවෙන් සාධාරණ ඉටු කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීම් හැකි දුරට ලබා දීම සඳහා.
එවැනි අතුරු ප්‍රශ්නය මම දැක්කා. මේ දැන් උද්‍යංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා ඉන්නවා. කොහොම වුණත් අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා උද්‍යංග වීරතුංග වගේ කෙනෙකුට එන්න හිතෙන් රටක් හදපෙක් ගැන. දැන් මේ ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා මේ සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාදාමයන් දියත් වෙනකොට අද දවසේ පුවත්පත්වල වාර්තා වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් අවුරුදු 5ක් තිස්සේ පරීක්ෂණ කරපු CID නිලධාරියා මාරු කළා tie. අලුත් නිලධාරියෙක් කියලා උසාවියට කියනවා මම මේ ගැන මොකද දන්නේ නැහැ කියලා. ඔහු උසාවියෙන් අහලා තියෙනවා උද්‍යංග වීරතුංගට චෝදනා කරන කරන්නේ මොන පණතෙන්ද කියලා. දැන් මෙහෙම තමයි CID එක උසාවියට උත්තර දෙන්නේ. ඒ නිලධාරියා මේ ෆයිල් එක දන්නෙත් නැහැ. අඩු ගානේ උද්‍යංග වීරතුංග ඩොලර් මිලියන 7ක් රජයට පාඩු කරලා ඒකට මොන පණතෙන්ද චෝදනා ගොනු කරන්න කියලා දන්නේ නැහැ. ඉතින් මේ CID එක දැන් බබා වෙලාද තමුන්නාන්ස CID එක බබා කරලාද කියලා අපි අහන්න වෙන්නේ. සම මේ රටේ ජනතාවගේ ඩොලර් මිලියන 7ක් වංචා කරපු පුද්ගලයෙක් සම්බන්ධයෙන් CID එක හැසිරීම ගැන මහේස්ත්‍රාත්වරයා ප්‍රසිද්ධ දෝෂාරෝපණය කළා තිබුණා. ඉතින් ඔබතුමාගේ යටතෙන් ලදහරියෙක් මෙයාකට හැසිරෙන එක ගැන අපි කනගාටු වෙනවා. මෙන්න මේ මෙවැනි ආකාරයේ, ඒ කියන්නේ මේ උසාවියේදී මේ විදිහට ලද්දබල දිර හැසිරෙන අය පිළිබඳව, විශේෂයෙන් මේ පරීක්ෂණය පිළිබඳව ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ?
ප්‍රශ්නේ නම් අහලා තියෙන්නේ වෙන එකක් පිළිබඳව. කථානායකතුමනි, මේ අනිත් ප්‍රශ්න අහන්න ඕන දෙන පිළිතුරෙන් පැන නගින කරුණු පිළිබඳව. නමුත් ඔබතුමාගේ ප්‍රශ්නේ ඉතාමත් වටිනවා. මේ පිළිබඳව මම කරුණු සොයලා අධ්‍යයනය කළා තමයි ඒකට හරි පිළිතුරක් දෙන්න තියෙන්නේ. මේ හැම එක්කෙනාම පැමිණිලි ගොතන හැටිත් ලියන හැටිත් මමත් පොඩ්ඩක් දැනුමකුත් තියෙනවා, හොඳ අත්දැකීමකුත් තියෙනවා. ඒ නිසා මම මේ පිළිබඳව කෙනෙකුට චෝදනා කරන්න බෑ. පැමිණිල්ලක් දාව පළියට ඒ සඳහා පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ පරීක්ෂණ සාධාරණව කෙරෙන්න ඕන. ඉන්පසුව තමයි ඉතුරු කටයුතු කරන්න ඕන. ඒ නිසා පැමිණිල්ලක් දාව පළ පරිදිම මම හිතන්නේ කෙනෙක් වරදකාරියෙක් වෙනවා කියලා. ඒ නිසා නෑ, එහෙම වුණා නම් එහෙම දැන් ඔක CID එකේ යම් නිලධාරීන් පැමිණිලි විභාග කරපු ආකාරය පිළිබඳව ලොකු පැමිණිලි තවත් පැමිණිලි ගොඩක් තියෙනවා. පොලිසියෙම නිලධාරීන් විසින් පැමිණිලි කරනවා. ඉතින් ඒ පිළිබඳවත් පරීක්ෂණ පවත්වන්න ඕන. අර අවසානයේදී උසාවියේදී පිළිබඳව මම කරුණු තව සොයලා බලන්න.
හොඳයි. මම සුති ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා. මා ගරු බිමල් රත්නායක මැතිතුමා.
මම අහනවා ගරු කතානායක.
අන්ත ළම කඩ සමාජ ආරක්ෂණ.
පළවෙනි උත්තරය, අවුරුදු 70ට වැඩි පුරවැසියන්ට ගෙවනු ලබන වැඩිහිටි දීමනාව අයදුම් කළ විශාල පිරිසකට ප්‍රශ්නය මේ වනතික් එම දීමනාව ලැබී නොමැති බව කියන ප්‍රශ්නයට මේ වන විට ලැබී ඇති ප්‍රතිපාදන සීමාව තුළ දිවයින පුරා සුසුකම් ලබා ඇති ප්‍රතිලාබීන් 416,667 දෙනෙකු වෙත මෙම දීමනාව ලබා දී ඇත. එමෙන්ම සුදුසුකම් ලබා දීමනාව ලබා ගැනීමට අපේක්ෂාවෙන් බලාපොරොත්තු වන ලේඛනගතව සිටින සියලුම ප්‍රාදේශ ලේකම් කොට්ටාස නියෝජනය කරමින් ලැබී ඇති තොරතුරු අනව 137,711 දෙනෙකු සිටින අතර මේ අයටද ඉදිරියේ දීමනාව ලබා දීමට කටයුතු කරනු ලැබේ. දෙක, මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් විමසන විටදී දීමනාව ලබන පුද්ගලයන්ගේ නැතිවන පුරක්වාඩු සංඛ්‍යාව අනුව ඉතිරි අයට ගෙවීමට කටයුතු කරන බව පවසන බව එතුමිය දන්නේ දෝ. දැනට ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබී ඇති ප්‍රතිපාදන සීමාව තුළ ලබා දිය හැකි ප්‍රතිලාභීන් සංඛ්‍යාව තීරණය වී ඇති අතර අදාළ ලේඛනයේ පුරප්පාඩු වන සංඛ්‍යාව අනුව පොරොත්තු ලේඛනයෙන් සුසුකම් ලාභියෙකු ඇතුළත් කරනු ලැබේ. ඊළඟ ආ පිළිතුර ප්‍රතිලාභීන් 416,667. ඊළඟ පිළිතුර මේ සම්බන්ධව 20/20 අයවැය ඇස්තමේන්තු වලට ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී ඒ ලබා දීමට අපේක්ෂා කෙරේ. පොරොත්තු ලේඛනයේ ප්‍රතිපාදන වෙන්නූ පසුව ගෙවීමට කටයුතු කෙරෙමි. අදාළ ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමිය, පළවෙනි අතුරු ප්‍රශ්නය. අතර මම මේ ප්‍රශ්නය පසුගිය රජයේ අමාත්‍යවරයාට යොමු කරපෙ තමයි ඔබතුමියට යොමු වෙලා තිබෙන්නේ. නමුත් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි මේ වැඩිහිටි දීමනාවෙන් ඔබතුමිය දන්නවා නීති විරෝධී ආකාරයට රුපියල් 100 බැගින් මේ වැඩිහිටියන්ගෙන් කපා ගන්න. ඒ වගේම හිටපු අමාත්‍යවරයා මේ කපා ගන්න ලද මුදලින් අම්පාර දිස්ත්‍රික්කයේ වැඩිහිටි සමිති වලට කියලා වැඩිපුරත් තවත් එතුමා දන්න කියන තැන්වලට බස් ගන්න. මම දැනීමේ හැට බස් 50 කරණක් ගන්න මේකේ මුදල් වෙන් කර එතුමා මේ පාර්ලිමේන්තු උත්තර දුන්නා. සමා දැනගන්න කැමැති ඔබතුමිය අමාත්‍යවරිය වශයෙන් මේ රුපියල් 2000 පගේ දෙන දීමනාවෙන් රුපියල් 100 බැගින් කපා ගැනීම නතර කරනවද? ඒ වගේ මගේ දැනීමේ හැටියට කෝප් තීන්දුවක් තියෙනවා මේක නතර කරන්න කියලා මිලියන් 200 ගණනක් හෝ 2000 කරනවා මිලියන් 2000 කරනවා. එතුමා හිත පැමිණිවරයා වැඩිහිටියන්ගෙන් ගසා කාලා අවබෝධිතා කරලා තිබෙනවා මේ නතර කරන්න ඔබතුමිය අමාත්‍යතුමිය වශයෙන් කටයුතු කරනවා.
ඔව්, මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී අපි පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නම් ගන්න පියවර කොමක්ද කියන එක. දැනට එම මුදල යම් යම් කාරණාවලට ආපෝ වැඩිහිටියන්ට අදාළ කාරණාවලට මේ බෝටෝන් account එකේ තියෙන සල්ලි මත තමයි පාවිච්චි කිරීමක් සිද්ධ වෙනවා නම් වෙන්නේ. අපි ඉදිරියේදී මේක ආංශික අධීක්ෂණ කාර්ක සභාවක එවැනි දෙයක අපි කතා කරලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්.
දෙවැනි අරුතු ප්‍රශ්නය කරු අමාත්‍යතුමිය, මේ දිනවල විශාල ආන්දෝලන තුරු දුරා තිබෙන කරුණක් ඔබතුමිය කියව අමාත් විශේෂයට අදාළ එකක් තමයි අවුරුදු 6ක දැරියකට ලිංගික අපයෝජන කිරීම ගැන පරීක්ෂණ යටපත් වීම පිළිබඳව යුනිසෙෆ් ආයතනයට පවා පැමිණිලි ඉදිරිපත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ බලන්න බැරි තරම් දරුණු ඒ හයහැවිති දරු දියණියක් දූෂණය කරන මෙම කරන වීඩියෝ පට ප්‍රචාරය වෙනවා. නමුත් ඒ සම්බන්ධව අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ පරීක්ෂණ කටයුතු විශේෂයෙන්ම රහස් පොලිසිය පැත්තෙනුත් ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරිය පැත්තෙනුත් සතුරුදායක මට්ටමින් නොකරන බව තමයි මේ සම්බන්ධ තැමිලි කළ තිබෙන ආයතන තැමිලි කළ තිබෙන මම ඒක හැන්සාට් කරන්න ගරු කම්තානාගතම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කමිටි ෆෝ ප්‍රොටෙක්ටින් රයිට්ස් ඔෆ් ප්‍රිසනර්ස් වගේ ආයතන සමා දැනගන්න කැමැති ඔබතුමිය මම හිතනවා මම කියන කරුණ ගැන අවබෝධයක් ඇති කියලා. සම මේ නිශ්චිත වශයෙන් මේ අපයෝජන ලක්කලා තියෙන කුඩා දැරිවිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු වේගවත් කරලා මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න ඔබතුමිය ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියලා මම දැනගන්න කැමතියි.
මේ සම්බන්ධයෙන් දීර්ඝ පිළිතුරක් මේ අදාළ ප්‍රශ්නය තියෙන්නේ වැඩිහිටි දීමනා ගැන. ඔබතුමා අහන අතුරු ප්‍රශ්නය ළමා ආරක්ෂක අධිකාරිය ගැන. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි ගත හැකි සියලු පියවරවල් ඉදිරියේදී අරගෙන දීර්ඝව මම කරුණු පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට කරන්න.
බොහොම සුදී ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු උදේ ප්‍රභාත් ගමම්පිල මැතිතුමා, ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු නරින් බණ්ඩාර ජයමහා මැතිතුමා,
කටහඬකටමනේ ඒ ප්‍රශ්නෙට කල් ඉල්ලනවා.
හොඳයි හොඳයි. 13 ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා,
මම අහනවා ගරු
කටහඬකටමනේ අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට
අහනවා.
කටහඬකටමනේ අයන් එක මෙමු උත්සේ සංවිධානය කරන ලද්දේ අල්ලස්සා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි. ෆ්‍රාන්ස් අංක 2 පිළිතුර නොදනි. ප්‍රශ්න 3 පිළිතුර 1250ක් පමණ. ප්‍රශ්න 4 පිළිතුර අන්තර්ජාතික සංවර්ධන සඳහා වූ ඇමරිකානු නියෝජිත ආයතනය USA ආයන්න අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමා මගින් අග්‍රාමාත්‍යතුමාට යොමු කරනවා. මේ එතුමාගේ විෂයට නාගරික මේ ජල සම්පාදන කොටසත් අයිති නිසා දැන් ඔබතුමා දන්නවා ඇති මේ හැම අවුරුද්දකම පෙබරවාරි සහ මාර්තු වල පොඩි පෑවිල්ලක් එනකොටම අපේ කළුතර නගරය කළුතර බේරුවල වාද්දුව මතුගම මේ ආශ්‍රිතව පානීය ජලයට කරදිය මිශ්‍ර වෙනවා. මේක 2009 ඉඳන් ඇති වෙන ප්‍රශ්නයක්. සමහර අවුරුදු වල වාර දෙකක් මේක සිද්ධ වෙනවා. දැන් මේ සඳහාම පාර්ලිමේන්තු විවිධ අවස්ථාවල කතා කරලා තිබෙනවා. පහුගිය ආණ්ඩුවක් කිව්වා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා කියලා. තාම වාසි වෙනාකාර ඇමතුමා මේ ප්‍රශ්න උත්තරයක් හම්බෙලා නැහැ. දැනුත් කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මේ ප්‍රශ්නේ පීඩාවට පත් වෙනවා. බොන්න බෑ ඒ වතුර. දැන් තව තවත් මේක උග්‍ර වෙනවා. දැන් කරන්නේ බවුසර් මගේ මෙදාහරණයක පමණයි. නමුත් මේ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නට ඔබතුමාලා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නමුත් මේ ව්‍යාපෘතිය අවසන් වෙන්නේ කවද්ද කියන එක මම දැනගන්න කැමතියි. අඩු ගාන ලබන අවුරුද්දේ මාර්තු වෙනකොටවත් පානීය හොඳ ජලය අපිට බොන්න පුළුවන් වෙයිද? කළුගඟ පේන දෙක් මාන්නේ මිනිස්සු කරදිය බොනවා.
සැබවින්ම ගෞරවතුමා කියන
රාජ්‍යතුමාගේ පිළිතුර දෙන්නේ
නැකටමනේ.
ඔව්.
ඒ ප්‍රශ්නේට මේ අදාළ වෙන්නේ නැහැ. ඇමතුමා කැමති නම් ඒකට උත්තර දෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේට අදාළ වෙන්නේ නැහැ මේ අහපු ප්‍රශ්නේ.
ඔව්. එතකොට ඒක රාජ්‍ය ඇමතුමා දෙනවාද පිළිතුර? එහෙම හොඳයිද ගෞරවතුමා? හරි. කියන්න.
රාජ්‍ය ඇමතුමා
මේ ප්‍රශ්නය අපි හැමදාම දන්නවා ජලයේ හිගවෙන කාලයට මේ කරදිය උඩට එන්න පටන් ගන්න බව. ඒ නිසා දැන් ජලය ගන්නා වූ තැනින් ලබා ගන්නා ජලය කරදිය මුසු වෙනවා. ඇත්තටම මේකට කරදිය කඩනයක් නැහැ. ඒකයි තියෙන එක ප්‍රශ්නයක්. දැන් අපි මේ කැලණිගඟේ කරදිය කඩනයක් තියෙනවා. දැන් මේ තත්ත්වය තුළ ගනු ලැබූ තීරණයක් අනුව අගලවත්තේ ඉඳලා කළුගඟෙන් ගන්නා වූ ජලය පාරට බෙදා හැරීමට දැන් ඒ ව්‍යාපෘතියේ කටයුතු 60%කට වඩා සිදුවී තිබෙනවායි කියන එකයි මට ලැබී තියෙන තොරතුරු. මම හිතන්නේ 20:21 වෙනකොට 20:21 ආරම්භයේදී කළුතර පානදුර දේවල පමණ දක්වා ජලය බෙදී රත්මලාන පමණ දක්වා ජලය බෙදියාමට මේ හොඳ ජලය අපට අගලවත්තෙන් අපිට ලබාගෙන පාරට බෙදා හරින්න පුළුවන් වෙනවා.
හරි බොහොම ස්තුතියි.
ප්‍රශ්න තියෙනවද ගරු මන්ත්‍රීතුමා?
ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉතින් අගමැතිතුමා
හොඳයි.
නාගර සංවර්ධන අධිකාරිය පවරා ගත්තා. ඒක පවරාගෙන දැන් ඒකේ කර්මාන්ත ව්‍යාපෘතියක් කරනවා කියලා එමිෂුන් දැන් කිරි කපන්න දෙන්නෙත් නැහැ. කිරි ටික ගන්නවා UDA එකෙන්. හරි මුදලක් ලැබෙන්නෙත් නැහැ. මේ ගැන අපි සාකච්ඡාවට කීපයක් කළා. මෙන්න මේ ප්‍රශ්නයට විසඳුමක් දීලා ඒ වත්තේ ඉන්න සිංහල සහ දෙමළ මිනිසුන්ගේ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය කරන මැදිහත් වීමක් ආණ්ඩුව කඩනමින් කරන්න සූදානම්ද කියන එක මම අහන්න කැමතියි. මේක දිනේෂ් කුමාර ඇමතුමා දන්නවා. එතුමා කැලණත් මේක අයිති අවිස්සාවේල්ලේ. ඒ නිසා UDA එක සම්බන්ධ ප්‍රශ්නයක් අගමැතිතුමාට යොමු කළ උත්තරයක් කරන්න දුන්නත් ඇති.
ගරු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, මේකත් මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. මං හිතන්නේ මැතිවරණය ලං වෙලා ඉන්න එතුමා ඒක ප්‍රයෝජනට ගන්නවා. කාලය ඒක තමයි ඇත්ත තාත්තේ කළුතර දිස්ස ගැන එතුමා කතා කරන්නේ. මේක අගමැතිතුමාට යොමු කරලා ඉන්න මේක සාධාරණයක් ඉටු කළ දෙන්න.
හොඳයි. බොහොම ස්තුතියි ගරු බිමල් රත්නායක මැතිතුමා. නැවතත් අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට
මහානා ගරු කතානායක.
අග්‍රාමාත්‍යතුමාගේ ඇසීමට ගරු බිමල් රත්නායක මැතිතුමා 16 වෙනි ප්‍රශ්නේ.
සති දෙකක්
අල්ලිලෙනවා. දෙවැනි වටේ පළවෙනි ප්‍රශ්නය කරු බුද්ධික සරි පාලකරු ආනන්ද අරුද්ගම ඇත්තුමා. ගරු ආනන්ද අරුද්ගම ඇත්තුමා ඇවිල්ලා නෑ. දෙවැනි වටේ ගරු බුද්ධික පතින ඇත්තුමා පළවෙනි ප්‍රශ්නේ ගරු මහවැලි ඇමතුමා. ගරු මහවැලි ඇමතිතුමා පිළිතුරු දෙනවාද? සභාගත කරනවාද? සභාගත ගන්න. දෙවෙනි ප්‍රශ්නේ ගරු චමින්ද විජේසිරි ඇමතිතුමා ක්‍රීඩා තනතුරු ජනාධිපති ඇමතිතුමාට
අහනවා.
සභාගත කරනවා ගරු කතානායකතුමනි.
තුන ගරු හේෂා විචාරක ඇමතිතුමා ක්‍රීඩා තනතුරු ජනාධිපති ඇමතිතුමා ඇසීමට
අහනවා.
ගරු කතානායකතුමනි
සභාගත කරන්න දෙවෙනි වටේ
සභාගත කරනවා.
සභාගත කරන ගරුකතරණයකට.
හොඳයි බොහොම ස්තුති. හත ගරු ආනන්ද අලුත්ගමේ මැතිතුමා කර්මාන්ත සැපේ මැතිතුමා ප්‍රශ්න අහනවාද?
සභාගත කරනවා.
හොඳයි. අට ගරු උදේ ප්‍රභාත් ගම්පීර මැතිතුමා ප්‍රශ්නේ අහනවාද?
ගරු කතානායකතුමනි සභාගත කරනවා.
හොඳයි. නමේ ගරු බුද්ධික පත්තිර මැතිතුමා විජේ බලා මැතිතුමාගේ ඇසීමට හොඳයි. 11 හේෂා විතරගේ මැතිතුමා අග්‍රා මැතිතුමා ඇසීමට
10ක් තියෙනවානේ.
10 හොඳයි.
සභාගත කරන ගරු කතානායකතුමනි.
10 ගරු චමින්ද විජේසිරි මැතිතුමා ක්‍රීඩා කටයුතු චමින්ද ඇසීමට
අහනවා.
සභාගත කරන ගරු කතානායකතුමනි.
14 ගරු බිමල් රත්නායක මැතිතුමා. හරි. 15 ගරු ආනන්ද අලුත්ගේ මැතිතුමාගේ ප්‍රශ්නේ 15.
ආනන්ද.
අග්‍රා මැතිතුමා. හොඳයි. බොහොම ස්තුතියි.
ආනන්දේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කතානායකතුමනි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අඩු වන අවස්ථාවලදී දේශීය ඉන්ධන මිල ගණන් අඩුකොට භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් මනා පාලනයකින් යුක්තව පවත්වාගෙන යමින් ජනතාවට සහන ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් පසුගිය රජයේ සමයේදී ක්‍රියාත්මක කරනු ලැබුවා. හැකි සෑම විටකම ජනතාවට සහන ලබා දී ඔවුන්ගේ ජීවන වියදම පාලනය කිරීමටත් ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමත් ප්‍රධානතම අරමුණු බවට පත් වෙනවා. මෙම රජයේ බලයට පත්වීමෙන් අනතුරුව මේ වනතෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට කටයුතු කොට නොමැති අතර 2020 ජනවාරි මාස 15 දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කර සිටියේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් ඉහළ ගියොත් දේශීය ඉන්ධන වල මිල තවත් ඉහළ දැමීමට සිදුවන බවයි. මම ඒකට අදාළ ඇමුණුම මේ අවස්ථාවේ හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. කෙසේ වුවද නව කොරෝනා වෛරසයේ බලපෑම මත ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් පහත වැටී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන අන්දමට විශේෂයෙන්ම පහුගිය මාසය තුල සැලකිය යුතු ප්‍රමාණයකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් පහත වැටිලා තිබෙනවා. මිල ගණන් පහත වැටීම කෙතරම්ද කිවොත් ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ අරමුණින් ඔපෙක් සංවිධානයේ තෙල් සැපයුම සීමා කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රොයිටර් පුවත්පත් සේවය වාර්තා කරලා තිබෙනවා. මම මේ වාර්තාවත් හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කරන ලද 2019 සැප්තැම්බර් මාස 10 දිනට සාපේක්ෂව 2020 පෙබරවාරි මාස 14 දින වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62.765 සිට ඇමරිකානු ඩොලර් 56.741 දක්වා 10%කින් පහත වැටි ඇති අතර සිංගප්පූරු වෙළඳපොලේ පෙට්‍රල් බැරලයක මිල 5.9%කින්ද ඩීසල් බැරලයක මිල 11.8%කින්ද පහට වැටිලා තිබෙනවා. මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්නට කැමති රටක් හැටියට අපි ගෙන්වන්නේ ඒ ඛනිජ වර්ගය, ඒ තෙල් වර්ගය බ්‍රෙන්ට් ක්‍රූඩ් ඔයිල් නොවේ. අපි ගෙන්වන්නේ මර්බන් OSP කියන ඕමානයේ බොරතෙල් වර්ගය. දැන් ඕමානයේ මර්බන් OSP නැමැති බොරතෙල් වර්ගයේ මිල බැරලයක මිල ඇමරිකානු ඩොලර් 51 දක්වා පහළ වැටලා තිබෙනවා. ඒ වගේම ඔපෙක් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 56.773 පහත වැටලා තිබෙනවා. ඒ වගේම ඇමරිකානු බොරතෙල් වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 51.67 දක්වා පහත වැටලා තිබෙනවා. මම මේ කරුණු කාරණා හැන්සාත්ගත කරන සභාගත කරනවා. මෙවැනි තත්වයක් යටතේදී හෝ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහත වැටීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලබා දීමට රජය ක්‍රියා නොකිරීමෙන් පැහැදිලි වන්නේ ආර්ථික කළමනාකරණය කිරීමට රජයට ඇති නොහැකියාවයි. දේශීය මෙන්ම ආනයනික පාරිභෝගික භාණ්ඩවල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති මෙවන් මොහොතක ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිලේ අඛණ්ඩ අඩුවීමේ වාසිය ජනතාවට ලබා නොදීමෙන් සිදු ඇත්තේ ජනතාව තවත් පීඩාවට පත්වීමයි. එසේම ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යෑමෙන් ගම්‍ය වන්නේ රජයේ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් ඉහළ මිල ගණන් පවත්වාගෙන ගොස් මැතිවරණ සමයේ එළඹීමත් සමගම මිල ගණන් අඩු කිරීමක් සිදුකොට මැතිවරණයේදී අයුතු වාසියක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි අපිට හැඟේ. මේ තත්ත්වයේ යටතේ පහත කරුණු පිළිබඳව රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. 1. දැනට මාසයකට වැඩි කාලයක් මුළුල්ලේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් අඛණ්ඩව පහත වැටෙමින් තිබුණද මෙතෙක් එම වාසිය ජනතාවට ලබා නොදීම රජයේ දුර්වල ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව රජය පිළිගන්නේද? නොයසේනම් ඉන්ධන මිල ගණන් මෙතෙක් පහත නොදැමීමට හේතු මොනවාද? 2. ලෝක වෙළඳ පොලේ වර්තමාන ඉන්ධන මිල ගණන් සැසඳීමේදී අඩුම තරමින් ඩීසල් ලීටරේ රුපියල් 104 සිට රුපියල් 91.92 දක්වාත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 137 සිට රුපියල් 124.30 දක්වාත් භූමිතෙල් ලීටරේ රුපියල් 70 සිට රුපියල් 58.80 දක්වාත් අවම වශයෙන් ඒ අඩුවීම කරලා ජනතාවට සහනයක් ලබා දීමට හැකියාවක් පවතින බව රජය පිළිගන්නවාද? නොයසේනම් මෙයට හේතුව මොකක්? 3. ඉන්ධන මිල ගණන් පහත දැමීම ජාතික වගකීමක් බැවින් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහත වැටීමට සාපේක්ෂව වහාම දේශීය ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය කටයුතු කරන්නේද? එසේ පහත දමන්නේ නම් කොපමණ ප්‍රමාණයකින් ඒ මිල අඩු කිරීම කරනවා? ඒ වගේම එය ඉටු කරන ලබන දිනය කවදාද? 4. රජයේ විසින් ඉන්ධන මිල අඩුකොට ජනතාවට සහනයක් ලබා නොදී අයුතු ලාභයක් ලැබෙමින් කටයුතු කිරීම ජනතාවගේ ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට පත්වීමට හේතු වෙන බවත් ජනතාව හා ව්‍යාපාර මත අනවශ්‍ය බරක් පැටවීමක් බවත් එම තත්ත්වය සමස්ත ජන සමාජයට අහිතකර අන්දමින් බලපාන බවත් රජය පිළිගන්නේද? නොයසේ නම් මන්ද? ස්තුතියි.
ගෞරව ඇමතිතුමා, ගරු කථානායකතුමනි, එතුමා දීර්ඝ ප්‍රකාශයක් කරා. එහිදී එතුමාව ප්‍රශ්නවලට මුලින් උත්තර දීලා ඉන් අනතුරුව කෙටි පැහැදිලි කිරීමක් කිරීමට ඔබතුමාගෙන් අවසර ඉල්ලා සිටිනවා. අංක 1 නැත. 2019 සැප්තැම්බර් මස සිට 2020 ජනවාරි මස දක්වා ක්‍රමිකව ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඇමරිකන් ඩොලර් 58 සිට ඇමරිකන් ඩොලර් 69 දක්වා වැඩි විය. 2019 සැප්තැම්බර් මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ඉහළ ගියද ජීවන වියදම සලකා බලා දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය නොකරන ලදී. කෙසේ වුවද නව කොරෝනා වෛරසය හේතුවෙන් මාසයක පමණ කාලයක් තුළ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් තාවකාලික අඩුවීමක් දක්නට ලැබුණද නැවත වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙබරවාරි මාස දෙවන සතියේ සිට පෙන්නුම් කෙරේ. මෙම තාවකාලික තත්ත්වයන් හමුවේ ඉන්ධන මිල සංශෝධනය කිරීමේ අවශ්‍ය නොවන බව නිරීක්ෂණය කරමි. 2. නැත. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර. ඉහත 1 හේතුන්ට අමතරව දැන්තමත් රජයේ විසින් ඩීසල් සහ භූමිතෙල් සඳහා සහන ආධාරයක් ලබා දේ. 3. අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ වකවානුව තුළ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල හා සමාන අගයක් වර්තමාන ලෝක වෙළඳ පොලේ මිල ගණන් පවතින බැවින් හා පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමේදීද සංශෝධනය නොකළ බැවින් ඉන්ධන මිල සංශෝධනයක් කිරීමේ අවශ්‍යතාවයක් දැනට පැන නොනැගී කෙසේ වුවද ලෝක වෙළඳ පොලේ මිල ගණන් අනුව ඉදිරියේදී දේශීය වෙළඳ පොලේ මිල ගණන්ද සංශෝධනය කරමින් එහි වාසිය ජනතාවට ලබා දීමට රජය සමීපතම අපේක්ෂා කෙරේ. හතරවෙනි ප්‍රශ්නය නැත. ජාතික ගොඩනැගීමේ බද්ධ හා ආර්ථික සේවා ගාස්තු ඉවත් කිරීම, උපයන විට ගෙවීම් බදු ඉවත් කිරීම, වැට් බදු අනුපාතය අඩු කිරීම වැනි ප්‍රතිපත්ති මගින් ජීවන වියදම් අඩු කිරීමට මේ වන විටත් විශාල සහන ලබා දී ඇත. දැනට කොරෝනා වෛරසය සමග ඇති වුණු තත්ත්වය තුළ ඉන්ධන මිල අඩුව ද ඉදිරියේදී නැවත ඇමරිකන් ඩොලර් 65 සිට 70 වගේකට පත්වීමේ ප්‍රවණතාවයක් දැකිය හැක. ඒ අනුව නව ප්‍රවණතාවයන් තවදුරටත් අධ්‍යයනය කර දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඉදිරියේදී අපේක්ෂා කෙරේ. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධව තව කරුණු කීපයක් ඉදිරිපත් කරොත්, පසුගිය මාසයේ වන විට ජනවාරි මාසයේ වන විටත් ඉන්ධන මිලේ වැඩිවීමක් කළ යුතුව තිබුණා. ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් වැඩි කළ යුතු වුණත් ඒ සම්පූර්ණේ පාඩුව රජය විසින් දරාගත්තා. මිල සූත්‍රයේ ක්‍රියාත්මක වුණා නම් මේ ජනවාරි මාසයේ වෙනකොට ඒ තිබුණු මිලට වඩා ඉහළ මිලකට දෙන්න වෙන්නේ. ඒ වගේම භූමි තෙල් මිල රුපියල් 70ක පාඩුවක් විඳගෙන තමයි දුන්නේ. පෙට්‍රල් මිලත් ඒ ආකාරයෙන්ම පාඩු විඳගෙන තමයි මේ පසුගිය කාලය තුළ ඉන්ධන ලබා දුන්නේ. ඒ වගේම පසුගිය රජයේ කාලේ අවුරුදු 4ක් ඉන්ධන මිල ලබා දීමෙන් නැති වූ ණය ප්‍රමාණ ඉන්ධන යම් මිල සූත්‍රයේ ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්‍රමවේදයන්ගෙන් නැති වුණු ණය ප්‍රමාණය විතරක් බිලියන 592ක් පමණ තිබෙනවා. ඒ වගේම අපි මිල සූත්‍රය අනුව වැඩි කළ යුතු වුණත් වැඩි නොකර ස්ථාවර මිලකට පවත්වාගෙන යාම නිසා බිලියන 12ක පමණ වාසියක් මේ රටේ ජනතාවට ලබා දුන්නා. රජය බලාපොරොත්තු වෙන්නේ නැහැ හැම මාසෙම ඉන්ධන මිල වැඩි කළා හෝ අඩු කළා සංශෝධනය කිරීම තුළින් ජනතාව අසීරුතාවයට පත් කරන්න. ඔබතුමාම දන්නා කාරණය තමයි ඉන්ධන මිල වැඩි වෙනකොට ඒ හා සමානම ප්‍රවාහන ගාස්තු, ඒ වගේම ගමනාගමන ගාස්තු, බස් රථවල ගාස්තු මේ සියල්ල වැඩි කරනවා. ත්‍රිවිල් එකේ ගාස්තු වැඩි කරනවා. නමුත් මේ මිල මාස්පත අඩු වෙමින් යන වෙලාවට ඒ වාසිය ජනතාවට ලැබුණේ නැහැ. නමුත් අද වෙනකන් මේ ඉන්ධන මිල වැඩියට තියෙන වෙලාවේ වුණත් රජයේ බරාද දරාගෙන ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයට ඒ වගේම මගීන්ගෙන් අය කරන මුදල් වැඩි කරන්න කිසි ආකාරයක ඉඩ නොදී, ත්‍රිවිල් ගාස්තුත් වැඩි කරන්න ඉඩ නොදී සමාන මට්ටමක පවත්වාගෙන යාම හැකියාව ලැබුණා. ඒ වගේම ගරු කථානායකතුමනි, ප්‍රවාහන කටයුතු වලදී විශේෂයෙන් භාණ්ඩ ප්‍රවාහනයේදී මේ මිල ගණන් වැඩිවීමේ අවාසිය ජනතාවට ලැබෙනවා. එනිසාම මේ ඉන්ධන මිල ස්ථාවර පවත්වාගෙන යාම තුළ ජනතාවට ඒ බර දරන්න නොදී රජය ඒ බර දරාගෙන තමයි පසුගිය කාලේ කටයුතු කරේ. දැනට සුළු අඩුවීමක් තිබෙන බව අපි පිළිගන්නවා. ඒ පිළිබඳව දැනටමත් අපි සමාලෝචනය කරනවා. ඒත් අද දවසේ වෙනකොට නැවත ඉන්ධන මිලේ වැඩිවීමක් තිබෙනවා. ඊයේ දිනයට වඩා අද වැඩිවීමක් තිබෙනවා. ඒ නිසා ඔබතුමා කියු කාරණා අපිට සමහර ගණන් හිලව් පිළිගන්න බැරි කාරණා රාශියක් තියෙනවා. මම මේ පාර්ලිමේන්තු වේලාවේ ඒවට ගත කරන්න සූදානම් වෙන්නේ නැහැ. නමුත් අද අපිට පේනවා ඉදිරියේදී මිල වැඩිවීමක් ඇති වෙන බව දැනටමත් අර්ථකථනය කළා තියෙනවා. නමුත් යම් ආකාරයක මේ මිල පහළ මට්ටමක තිබුණොත් අනිවාර්යයෙන්ම ජනතාවට ඒ සහනය දෙනවා. මේ රජයේ කිසිසේ ජනතාව මේ ජීවන වියදමෙන් ජීවන බරින් පීඩිත වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ජීවන වියදම අඩු කරගන්න රජයේ විදියට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්න වගේම දැනටමත් භූමි තෙල් මිල තවමත් රුපියල් 70 ගානේ තමයි ලබා දෙන්නේ ඒක සහන මිලට. ඒ වගේම අනිකුත් ඉන්ධනත් ඒ සහනය ජනතාවට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. මේ ආයතන වල විශාල පාඩුවක් තිබෙනවා. නමුත් ඒ පාඩුවත් ජනතාවගේ කරමැතින් යවන්නේ නැතුව අපි මේ සියලු ආයතන ජනතාවට බරක් නොවන ආයතන විදියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්න බවත් ඔබතුමාට සඳහන් කරන්න කැමතියි.
මම සුචි අමාත්‍යංශ නිවේදනයේ ගරු මහින්ද අමරවීර මහත්මයා පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
ගරු කථානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මගේ ඉල්ලීම අනුව මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. පසුගිය දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වුණ ප්‍රශ්නයකට පිළිතුරු විදියට ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ඉදිරිපත් කරා මර්සිඩිස් බෙන්ස් රථයක් පාවිච්චිය පිළිබඳව එතුමා වාර්තාවක් ඉදිරිපත් කරා. පසුගිය ආණ්ඩුව කාලේ මැති ඇමතිවරුන් පාවිච්චි කර වාහන පිළිබඳව එහිදී ගරු කථානායකතුමනි මහවැලි සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් 2016 වාහනයක් මිලදී ගත්තු කාරණයක් පිළිබඳව පැහැදිලි කරලා තිබුණා. ඒ පිළිතුරෙත් පොඩි අඩුවක් තිබෙනවා. 2016 වර්ෂය වෙන විට මහවැලි සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයෙක් හිටියේ නැහැ. ඒ වගේම 2017 තමයි මම මැයි මාසේ 30 වෙනිදා තමයි මහවැලි රාජ්‍ය අමාත්‍යවරයෙකු විදියට වැඩබාර ගත්තේ. ඊට පෙර හිටියේ නියෝජ්‍ය අමාත්‍යවරු. ඒ මම වැඩබාර ගත්තට පස්සේ මහවැලි අමාත්‍යාංශයෙන් කිසිදු වාහනයක් මම අරගෙන නැහැ. ඉන්ධන අරගෙනත් නැහැ. කිසිදු ඒ වරප්‍රසාදයක් මම නොගත් අතරේ මම අවුරුදු 10කට ආසන්න කාලයක් තුළ කිසිදු වාහන මිලදී ගැනීමක් කරලා නැහැ. මම විවිධ අමාත්‍යාංශවල අමාත්‍ය ධූර දරලා තිබෙනවා. නමුත් මම සඳහන් කරන්න කැමති එදිනම රාත්‍රී තිබුණු ප්‍රවෘත්ති නාලිකාවලත් එවැගේම ඊට පසු දින තිබුණු පුවත්පත්වලත් මගේ පින්තූරය අල කරමින් මර්සිඩිස් බෙන්ස් වර්ගයේ 120,000 වාහනයක් මා ගෙනා බවට සඳහන් වුණා. ඒක ඇත්තටම පාර්ලිමේන්තුවේ දීපු පිළිතුරම නෙවෙයි, ඒක මාධ්‍යවල පළ වුණේ. ඒක මේ මැතිවරණයකුත් තියෙන වෙලාවේ මම විශ්වාස කරනවා මේක මට අහිතකර ප්‍රවෘත්තියක් කියලා. ඒ නිසා මම මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා දැන්ටමත් අපරාධ විමර්ශනාංශයටත් යොමු කරලා තියෙනවා. මේ වර්ගයේ වාහනයේ ගරු කතානායකතුමනි, මම ජීවිත කාලෙටම නැගලවත් ගිහිල්ලා නැහැ. මම ඇහැටවත් දැක්කේ නැහැ මේ වගේ වාහනයක් ගෙනල්ලා තියෙනවද, එහෙම නැත්නම් ඒ වාහනේ අතුරුදම් වෙලාද, එහෙම නැත්නම් ඒ වාහනේ මුදල් කාගේවත් සාක්කුවට අරගෙන තියෙනවද කියන එක පිළිබඳව මම රහස් පොලිසිය මගින් පරීක්ෂණයකුත් දැන්ට සිද්ධ වෙනවා කියලා මට ආරංචි වෙනවා. මම පැහැදිලිව කියන්න කැමතියි, මෙවන් වාහනයක් මම මිලදී ගැනීමක් හෝ මගේ නමින් ගෙනීමක් හෝ එක් දිනක් හෝ පාවිච්චි කර නැති බවටත් මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමාට සඳහන් කරන්න කැමතියි. ඒ වගේ මේ ප්‍රවෘත්තිය හරියාකාරව නිවැරදි කිරීමක් මේ වෙනකම් කරේ නැහැ. මගේ ගත්ත උත්තරයක් දුන්න පමණයි. ඒ ප්‍රවෘත්ති මගින් එය නිවැරදි කර පළ කරන ලෙසත් මා ඉල්ලා
සිටිනවා.
සිද්ධිය හා සම්බන්ධමයි පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකට ගරු ජොන්සන් ෆර්නෑන්ඩෝ ඇමතුමා උත්තරයක් දුන්න අපේ නම් කිව්වේ නැහැ. මේ වගේම මගේ නම සඳහන් කළා රේන්ජ් රෝවර් වර්ගයේ 140,000 වාහනයක් සුදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙනාවා කියලා දාලා තිබ්බා මගේ නම දාලා. මම සුදේශ කටයුතු ඇමතිවරයා විදිහට මම කවදාවත් හිටියෙත් නැහැ. මම අමාත්‍යාංශ පහක කටයුතු කරලා තියෙනවා. එකම එක වාහනයක්වත් මං වෙනුවෙන් අලුතෙන් ගෙනල්ලා නැහැ. නමුත් ඒ සම්බන්ධව ප්‍රවෘත්ති නාලිකා කීපයක බොහොම නරක විදිහට ප්‍රචාරය කරනවා. මම ඉල්ලා සිටිනවා මම නිවැරදි කරන්න කියලා. මගේ නියෝජ්‍ය ඇමතිවරයාට බිස් සතයක් ගිරලා තියෙනවා රාජ්‍ය පරිපාලනේ ඒ දවස්වල. ඉතින් කරුණා කරලා මේ වගේ අසත්‍ය ප්‍රකාශ කරන එකෙන් අපි ගැන වැරදි අවබෝධය යනවා. මම අවුරුදු 4 පාවිච්චි කරේ පරණ වාහන. කරුණා කරලා මම නිවැරදි කරන්න ඒ ප්‍රවෘත්ති නාලිකාවල ගැන මේක නිවැරදි කරලා දාන්න කියලා මම හිතන්නේ. මෙතුමාට වෙච්චම දේම තමයි මට වෙලා තියෙන්නේ. බොහොම නරක දෙයක් මේ වෙලා තියෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගාරු ගායන්ත කර්ණාටකගේ මැතිතුමා. හොඳයි, මම ඒක අවධානය යොමු කරන්නයි සම්බන්ධ. මට ඒ නාලිකාව දැනුවත් කරන්න පුළුවන් අපිට.
මේ මෙතන තියෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මහලේකම්ට ලියුමක් කියවලා තියෙනවා එහෙම දෙයක් වෙලා නැහැ කියලා.
ඔව්, දැන් අද මා රැස්වීම පස්සේ අපේ මහලේකම්වරයාට පුළුවන් ඒ ආදාන නාලිකාව දැනුවත් කරන්න සම්බන්ධ. අද ජීවි ප්‍රතිපල මේ පැහැදිලි කිරීම
කතානායකතුමනි ඊටම සම්බන්ධයි. එදා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ මගේ ඡායාරූපත් දාලා තිබුණා. මම ඒ අවුරුදු 4 අමාත්‍යාංශ දෙක හිටියා.
මොකද මේ ටෙලිවිෂන් ආයතනයේ කරු මන්ද
මම ඔබතුමාට දැනුම් දෙන්න හරියට වගකීමෙන් කියන්න ඕන නිසා මම ජනමාධ්‍ය ඇමති වෙලාවේ පාවිච්චි කරේ කෙහෙලිය රම්බුක් කැල්ල පාවිච්චි කරපුවම ඒවම තමයි ඉඩම් ඇමති හරියට පාවිච්චි කරේ. ඒවා බාර දීලා අපි ආවා. නමුත් නියෝජ්‍ය ඇමතිවරයෙක්ට ගත්ත වාහනයක් තියෙන්න පුළුවන්. නමුත් අපේ පින්තූර තමයි යන්නේ. වැඩි අවබෝධයක්
එන්න. හොඳයි ඒක විනා. ඔව් ගරු ආමතුමා.
ඒ විදිහේම සිද්ධියක් මටත් වෙලා තියෙනවා. නගර සරසුම ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මමත් වාහනයක් ගන්නවා කියලා හිරුනාලිකාව මගේ ඡායාරූපේ පළ කරලා ප්‍රසිද්ධ කෙරුවා. ඉතින් මගේ කාලේ මම වාහනයක් ගන්නවෙ නැහැ. මං හිතන්නේ මම ඇමතිවරයා විදිහට පත් වුණාට පස්සේ මාස වාහනයක් මම ගෙන්නලත් නැහැ. ගෙන්නුවෙත් නැහැ. මම ඇමති විදියට 2018 ජූලි මාසේ පත් වුණාට පස්සේ අර හිටපු රාජ්‍ය ඇමතිතුමිය පාවිච්චි කරපු වාහනයවත් මට ලැබුණේ නැහැ මාස 6ක් යනකම්. මණ්ඩකාරයෙන් උපදෙස් ලැබුණා වාහනයක් මිලදී ගන්න කියලා. මාත් ඒ මිලදී ගන්න.
අනේ පොඩ්ඩක් එතුමාට පැහැදිලි කරන්න අවශ්‍ය දෙන්න ගරුව.
මගේ නම
ඇමිතුමා. පොඩ්ඩක් ඉදි දෙන්න ඕනේ පැහැදිලි කරන්න.
වාහනයක් බැර කරලා මේ අපහාසය මටත් ඇති කළා තියෙනවා.
හොඳයි.
මේක නිවැරදි කරන්න කියලා මං කරු ගතන එතුමාගේ ඉල්ලා සිටිනවා.
ගලු හරිය ඔබතුමාලා ජය ප්‍රශ්නේද? අලු හැර මැතුමා.
ගලු ගතන එතුමනි මටත් ඒ විදිහට තමයි.
හොඳයි. ඒකම.
අපි අවුරුද්දේ අමරත්වයෙන් ලැබුණේ හිටපු රාජ්‍ය අමාත්‍යතුමාගේ වාහනේ තමයි වාහන දෙක
තුනක්. හොඳයි. ආයේ ගරු මන්ත්‍රීතුමාගේ භෝජනය ගැන කතා අදාළ මේ මාධ්‍ය ආයතනයට අපි දැනුවත් කරන්න. බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩක ඔව් ගරු අමාත්‍යතුමා කියන්නේ.
ඔව් ගරු කතානායකතුමනි මේ මේ ප්‍රශ්නේ පැන නැගුණේ මම අහව ප්‍රශ්නයකට අගමැතිතුමා වෙනුවෙන් ආණ්ඩුපක් සංවිධායකතුමා උත්තර දුන්නා. දැන් මේ ඇමතිවරු රාජ්‍ය අමතුරු නියෝජ්‍ය අමතුරු කතා කර කර කියනවා නම් තමන් වෙනුවෙන් ගෙනාපු වාහනය තමන් පාවිච්චි කරේ නැහැ කියලා පළවෙනි ප්‍රශ්නය. දැන් මේ වාහන කෝ? ඒ වාහන හොයන්න ඔබතුමා වෙනම CID එකට මේ පරීක්ෂණයක් කියලා හිටින්න ඕන. දැන් මේ වාහන තියෙන්න ඕන මිලියන 2870ක වාහන ගෙනල්ලා මේ අය එක එක ගණන් ඇගිල්ල කියනවා නම් එහෙම තමන් පාවිච්චි කරේ නැහැ කියලා වාහන ටික තියෙනවනේ. ඒ අයගේ නමට ගෙනල්ලා තියෙන අමාත්‍යංශලත් නෙමෙයි අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍යවරයා වෙනුවෙන් ගෙනාපු වාහන එහෙම පාවිච්චි කරේ නැහැ කියලා කියනවා නම් දැන් හොයන්න ඕන කවුරු ළඟද මේක තිබෙන්නේ, කවුද පාවිච්චි කරේ, දැන් වාහනේ මොකද වෙලා තිබෙන්නේ කියලා. සර් දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි හරි වාහන ගෙනාවනේ දැන් කවුද මේවා පාවිච්චි කරන්නේ කියලා. මොකද අලුත් ඇමතිවරුන්ට වාහන ඕනේ නැද? ඒ වාහන තියෙනවා. සර් මේ ගැන අඩු ගන්න ඔබතුමා, මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව හැටියට අපිට වකීමක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ලේඛනයක් සම්බන්ධයෙන් මේ අපි මේ කතා කරමින් ඉන්නේ මන්ත්‍රීවරුන්ට අපහාසයක් වුණාද කියන එක නෙමෙයි. රටේ ජනතාවගේ බදු මුදල් තමයි වියදම් වෙලා තිබෙන්නේ. වාහන වලට මොකද උනේ කියන එක පිළිබඳව මම කියන්නේ කරුණාකරලා ආණ්ඩුපක් සංවිධායකතුමා පාර්ලිමේන්තු වාර්තා කරන අන්තිම දවසේ හරි. මොකද මේ ලේඛන ඉදිරිපත් කිරීමේ පොඩි ගැටලුවක් තිබුණා ඇත්ත. ඒ කියන්නේ ඔබතුමාලා අමාත්‍යංශ දාලා තියෙන අන්තිමට තිබුණ අමාත්‍යංශේ නම. හැබැයි අදාළ ඇමතිවරයා කවුද කියන එක නිශ්චිතව සඳහන් කරා නම් තමයි හොඳ. ඔය සමහර අමාත්‍යංශවල ඇමතිවරු 3 දෙනෙක් විතර ඉන්නවා ඒ කාලේ ඉඳලා තියෙනවා. දැන් කරුණාකරලා 20 වෙනිදාට හරි කමක් නැහැ. පාර්ලිමේන්තුව අවසන් වෙන වෙලාවේ හරි කමක් නැහැ. ඇමතිවරයාගේ නමයි වාහනයයි මුදලයි ගත දිනයි කිව්වා නම් ඒ ප්‍රශ්නේ බේරෙනවා.
හොඳයි. ඔව් ගරු මන්ත්‍රීතුමා.
ඔව්. ඒක කතානායකතුමනි.
ඒක මන්ත්‍රීතුමා.
අර කතානායකතුමනි, එතුමා කිව්ව කාරණයට අදාළව මේ සම්බන්ධව දැන් මම රහස් පොලිසියෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. ඒකේ තොරතුරු ලැබුණම මං හිතන්නේ වඩා හොඳයි. ඒ වගේම මමත් යෝජනා කරන මේ සම්බන්ධව මේ අපේ නමට කිසි ආකාරයක ඉල්ලීමක් හෝ අපි වාහනයක් ඉල්ලලවත් නැහැ. ඒ වගේම ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ ගෙන්නපු වාහන පිළිබඳව දැන් තියෙන්නේ කොහෙද කියන එක හරි ඕන එකක් පිළිබඳව තව තොරතුරු තියෙනවා නම් දෙන්න දීලා අපිව නිවැරදි කරන්න.
හොඳයි ගරු.
මොකද අපි ඉල්ලලවත් නැහැ, පාවිච්චි කරලත් නැහැ, වාහනයක නැගලා ගිහිල්ලත්
නැහැ. ගරු අලවතුන මහත්මයා.
ඔව්. ගරු කතානායකතුමනි, මේ වාහන සම්බන්ධයෙන් කතා කිරීමේදී ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමා ඉදිරිපත් කරපු මේ මේකෙදී මාධ්‍ය තුල මගේ පින්තූරෙත් දාලා ඒ වගේම මාධ්‍ය කීපෙකම ගියා වාහනයක් ගත්තා කියලා. මම ඔබතුමාට කියන්න කැමතියි, මම නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට පත් වුණේ 2017. ඊට පස්සේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කළා 18 සහ 19. මම පාවිච්චි කරපු වාහනේ 2010ට පෙර ගෙනාපු එකක්. මම කිසිම අලුත් වාහනයක් පාවිච්චි කළා නැහැ.
හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ඔව් කියන්න ගරුමන්.
හදනායකතුමා.
ඔව් කියන්න ගරු ඇමතිතුමා. මම මන්ත්‍රීතුමා.
හදනායකතුමා, මේ වාහන ප්‍රශ්න සම්බන්ධව මගේ අමාත්‍ය සඳහන් කරත් මේ ප්‍රවෘත්ති පළබැලලා තිබුණා. මුලික කියන්න කැමති, ඒ වාහන ගෙන්නනකොට ඒ මුදල් වල 100% ආපෝ භාණ්ඩාගාරයට යනවා. හරිද? කෝටි 4ක් නම් කෝටි 3ක් යනවා. ඒ බයි ගාන ගාන අදා ගන්න ඕන. දැන් මේක අපේ ආණ්ඩු පමණක් ගෙනාව කියලා කියන දදනවා. පෙර ආණ්ඩු වල ගෙනාවා. දැන් මගේ අමාත්‍යංශ පොඩකින්නකව. වයින්දාන ඇමතුවා පොඩ ගා ගන්නකව පොඩ බාධා කරන්න නැතුව. මේක භාණ්ඩාගාරයට යනවා. අනිත් මේ වාහන එක අපි ගෙදර අරන් යන්නේ නැහැ. දීලා එනවා. දීලා එවලා තියෙන්නේ. දැන් එතුමා කීප විදිහට ඔයාලා බලන්න කොහෙ තියෙන්නේ කියලා බලන්න. තාන්නු සතුට තියෙන්නේ. එක අනිත් එක මගේ අමාත්‍යංශ පිළිබඳව මේගොල්ලන් අනිත් අදාගෙන සම්දානක දාගෙන ඉන්නවනේ. සම්දාන සභාපති කවුද? ඊට පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒතුමාගේ නියෝජ්‍ය ඇමති සහ රාජ්‍ය ඇමති තමයි ෆෞසිය මැතිතුමා සහ අලිසර් මැතිතුමා හිටියා. අවසාන ආණ්ඩුවේ ද මගේ අමාත්‍යංශයට ඒක සම්බන්ධ කරගත්තේ. මගේ කොන්ට එකත් යනවා. අනිත් එක මම ඇබද්දෝරේ බාරගත්තේ 2015. නමුත් 2016 පවලා 17 තමයි වාහනයක් ගත්තේ. ඇයි? දැන් වාස්තු වෙන අනේකාර මෙත්ත මෙතන ඉන්න. ඒක පාවිච්චි කර වාහනේ දැන් පාවිච්චි කරේ. පරණ වාහනේ ඒ තුමා දන්න වාහනේ කන්ඩිෂන් එක. 17 යාපරේ වාහනේ නැවතුණා මට. පැයක් මාපාර හිටියා. පසු මගේ අමාත්‍යාංශයේ ලේකම් කියපු නිසා තමයි මම වාහනයක් ගත්තේ 2017 ගත්තේ. අවසන් කට්ටලේ මැත්තේ වාහනේ. ඒ වැඩ කරලා තියෙන අපි. මම කැබිනට් ඇමතිවරු විදිහට මට කොළඹ නිවස ගන්න පුළුවන්. අපි entitled to house මම ගත්තේ නෑ ඒවා. මම මම නිවසෙම ඉන්නේ.
හොඳයි.
ඒත් මගේ නම සෞත් කරන්න එපා කියලා කියනවා කරුණාකර.
හොඳයි.
ඔයාලා බලන්න මේ ටික.
හොඳයි.
අපි ඔරුන් නෙවෙයි. ඔරුන් විදිහට පත්‍රවල පත්‍රවල මාධ්‍යවල ප්‍රතිපල කරන්න එපා. ඒකට කරුණාකර ජෝන්සන් ඇමතිව කරුණාකර බලන්න ඒක. නම් කරලා ඒක කියන නම් කරලා කියන්න.
හොඳයි.
මගේ අමාත්‍යාංශය අවසන් කරටි මට
මතේ. ඔව් ප්‍රධාන සංවිධායකතුම මේ සම්බන්ධයෙන්
පැහැදිලි කිරීමක් කරනවා. අනිත් එක වාහනේ මුදල් ඔක්ක බහපර වෙත කියන කැමති. මුදල් 108ක් ආපෝ බාණ්ඩකට යනවා.
හොඳයි. ඔව්. ඔව් ප්‍රධාන සංවිධායකතුමා ඔබ පැහැදිලි කිරීමක් කරන්න ඒකට
ගරු කතානායකතුමනි අපේ මන්ත්‍රීතුමා ඉදා ආපු ප්‍රශ්නෙකට මම උත්තර දුන්නේ
ඔව් ඒක පැහැදිලි කිරීමක් කරන්න පොඩ්ඩක් අවස්ථාව දෙන්න ගරු නානකර ඇමතිතුමා පොඩ්ඩක් ඇමතිතුමාට පැහැදිලි කරන්න දෙන්නකෝ හොඳයි ප්‍රධාන සංවිධායකතුමා පැහැදිලි කරන්න එවනම් මම
හිතා යන්න
සාධාරණයක් වශයෙන්
ඔබතුමත් හිටියා මේ ප්‍රශ්නේ අහපුවා මම දුන්න උත්තරය ඒ අමාත්‍යංශ ගැන කියලා කිසිම අමාත්‍යකරයෙක්ගේ නමක් කිව්වේ නැහැ. ඒ උදල් අමාත්‍යංශයෙන්ගේ කාල පරිච්ඡේදය කියලා වෙලා තිබුණා. අහවල් අමාත්‍යංශයෙන් ගෙනල්ලා තියෙනවා කියලා. ඒක විතරයි මම කියුවේ. මම කිසිදු අමාත්‍යකරයෙක්ගේ නමක් ප්‍රකාශ කරුවේ නැහැ. ඊළඟට මේවා නැති වෙලා තියෙනවා නම් වාහනයක් ආණ්ඩුවේ වාහනයක් ඒවා ඒ අදාළ අමාත්‍යංශලා ලේකම්රු ගිහිල්ලා පැමිණිලි කරලා හොයන්න ඕනේ. එහෙම වාර්තා වෙලා නැහැ මේ වාහන නැති වුණා කියලා. එහෙම එකක් තියෙනවා නම් වාහන සොයා බැලිය යුතුයි. ඊළඟට මේ මනෝ ගණේෂන් මැතිතුමා කිව්වා මැතිතුමාගේ වාහනේ කඩාන වැටුණා කියලා යාපනය යද්දී. ඉතින් එතුමාට සලකලා නැහැ ගියාණ්ඩුව. එතකොට මේ 128,000ක වාහන කවුද අරගත්තේ? මේ අපි ගත්ත ඒවා නෙමෙයිනේ. පහුගිය ආණ්ඩුවෙන් ගත්ත වාහන. 128,000ක වාහන අරන් තියෙනවා වල දත්ත තියෙනවා ඒ දත්ත ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නะ මේ
එන එක ඔයලා බල්ලා පැහැදිලි කරන්න කරු මචං
ඔව් ඔයලා බල්ලා අපි කියමු මේක ඉල්ලගෙන කන්න හොඳද දැන් කෑව ඇති ඔයගොල්ලෝ
හොඳයි
මේක අහහ අරගෙන ඉල්ලගෙන කනවට වැඩිය හොඳයි
ඔව් කියන්නේ
මේක නතර කරගන්න එක
අපේ ප්‍රධාන සංවිධායකතුමනි ජොන්සන් ප්‍රධාන සංවිධායකතුමනි මම දන්නවා ඔබතුමා මේ ප්‍රශ්නෙකට උත්තරයක් දුන්නේ හැබැයි ඒක කරු කතානායකතුමනි මාධ්‍ය විසින් අපේ පින්තූර දදා මෙච්චර ගානක අපි ඇත්තසම වාහනයක් කිල්ලුවේ නෑ අපේ අමාත්‍යංශ මගේ අමාත්‍යංශ වාහන දෙකක් නියෝජ්‍ය අමාත්‍යතුමාට අරන් තියෙනවා නම මූණ යන්නේ මගේ මූණ මම වෙයි ඉල්ලීමක් කරන්න කැමති අපේ ප්‍රධාන සංවිධායකතුමනි මේ වාහන රට්ට බරක් නම් දැන් මේ වාහන පාවිච්චි කරන්නේ ඔබතුමාලගේ අමාත්‍යංශ අමාත්‍යවරු දැන් මේව රටේ ප්‍රසිද්ධ ඔක්ෂන් එකක් දාලා විකුණලා දාන රජුට සල්ලි ගන්න ඒතර වැඩේ ඉවරයි
ගරු කතානායකතුමනි මේකට තමයි කියන්නේ ආණ්ඩු බලයේ තියදී ඔළුවෙන් නැහැ කියලා. ඔළුව වැඩ කරන්නේ නැහැ මොලේ නැහැ. පෙරදුනහ තමයි මතක් වෙන්නේ ඔක්ෂන් ගන්න.
ප්‍රධාන වැඩ කළ යුතු ආරම්භයේ යෝජනා. ඔඩර් ප්ලීස් ආද ප්‍රධාන වැඩ කළ යුතු මට අවසර දෙන්න. අද දින නායපත්‍ය විෂයාංග 21 සිට 21 දක්වා
මා ඉදිරිපත් කරනවා කර
කතානායකතුමනි. ආරම්භයේ යෝජනා තියෙනවා කීපයක් පොඩ්ඩක් ඉන්න. පාර්ලිමේන්තුවේ සභානායකතුමා යෝජනා අංක 1
යෝජනා කරනවා.
සභාගෙද?
ආයි.
යෝජනා අංක 2 කාර අශෝක ප්‍රියන්ත මැතිතුමා.
ගරු කතානායකතුමනි, දැඩිගම සී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
ස්ථිර කළ යුතුයි හොඳයි ඔව් නායපත්‍ය විෂයාංක 1 සිට 21 දක්වා 1 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතට නියෝග 2ක් අනුමත කිරීමට
අරු කතානායකතුමනි ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතයට තේ නියෝග අංක 1 215 අංක 5 දරන ඖෂධ නියාමන අධිකාරී පනතේ 3O වගන්තිය සමග කියවිය යුතු 142 වගන්තිය යටතේ සායනික පරීක්ෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ඔක්තෝබර් 14 දින ඇති අංක 2145 ඉරාක් 2 දරන අතිවිශේෂ කැස්පත්‍රයේ පළකරනු ලැබූ 20/25 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කිරීමට ඉදිරිපත් කරමි
සභාගෙද දෙක ශ්‍රී ලංකා අපනේර සංවර්ධන පනත යටතේ
ටිකට් එක
කොහෙද
යෝජනා අංක දෙක
ආ දෙක හරි
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග අංක දෙක 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118 වන වගන්තිය සමග කියවිය යුතු 142 වන වගන්තිය යටතේ මිල නියම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා වශයෙන් සාධන ලදුව 2019 ඔක්තෝබර් 21 වෙනි දින ඇති අංක 2146 ඉරක් 3 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 20/22/5 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කිරීම සඳහා ඉදිරිපත් කරමි.
සභාවෙක්ද අංක 3 සභාවෙක්ද අංක 4 සභාවෙක්ද අංක 5 සභාවෙක්ද අංක 6 සභාවෙක්ද අංක 7 සභාවෙක්ද අංක 8 සභාවෙක්ද අංක 9 සභාවෙක්ද අංක 10 අංක 11 සභාවෙක්ද අංක 12 සභාවෙක්ද 13 සභාවෙක්ද 14 සභාවෙක්ද 15 16 17 18 19 20 21